සාධනාදයක් නැවතත් සාධනාදයක් තිසරණ සහිත සීල සමාදානය සඳහා සබ්ද මගලා නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදාවීරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේ මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්වත්නි, අදත් මේ විවේකී දිනයේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ ඒ උතුම් තථාගත ධර්මයේ මොහොතකට නමුත් සවන්පත් යොමු කරලා ඒ ධර්මයේ තුලින් අවබෝධයක් ඇති කරගෙන අපේ ජීවන ප්‍රතිපදාවන් ධර්මානුකූල කරගැනීමේ උදාර අරමුණ ඇතුවමයි මේ උතුම් සද්ධර්මයට මේ උතුම් සද්ධර්ම ශ්‍රවණයට මේ හැම කෙනෙක්ම අද දවසේ වින් කළේ යොමු කළේ. අපි පසුගිය සතියක මජ්ක්‍ධිම නිකායේන අනංගන සූත්‍රයේ එක් කොටසක් පැහැදිලි කර දෙන්නට යෙදුණා. අදෙහි සෙසු භාගයයි කතා කිරීමට ඉතුරුව පවතින්නේ. එහෙත් එදා දවසේ සහභාගී වෙන්නට නොහැකි වුණු අයට ඒ පිළිබඳව යම් හැඳිනීමක් දැනීමක් ඇති කරවීම පිණිස ඒ සූත්‍ර ධර්මයේ ප්‍රථම භාගය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිද්ධ කරලයි අදට අදාළ තැන අපි ආරම්භ කරන්නේ. අනංගන සූත්‍රය සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ සූත්‍රයක්. ඒ සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින අවධියේක භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කළ සූත්‍ර ධර්මයක්. අපි හැමෝටම හුඟා ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් වික්ෂු ජීවිතවලට අතිශයින් වැදගත් වෙන කරුණ රසක් ඒ අදාළ ආකාරයෙන් දේශනා වෙනවා. ඒවා අපේ ගිහි ජීවිතවලට ගලපා ගන්නට පුළුවන්කම තියෙනවා ඒ ආකාරයෙන්ම. කෙසේ නමුත් උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකයේ ජීවත් වෙන මනුෂ්‍ය සමාජය කොටස් හතරකට බෙදන්න පුළුවන්. මේ පුද්ගල භාවයෙන් සතර කොටසක් මේ ලෝකේ ඉන්නවා. ඒ පළවෙනි කොටස උන්වහන්සේ හඳුන්වනවා අංගන සහිත, අලංගන සහිත, අංගන සහිත, කෙලෙස් සහිත, දැඩි කෙලෙස් සහිතයි. එහෙත් තමා තුළ දැඩි කෙලෙස් පවතිනවාය කියලා නොදන්න කෙනෙක් ඉන්නවා. තමා තුළ දැඩි වූ කෙලෙස් පවතිනවා, එහෙත් තමා තුළ දැඩි කෙලෙස් පවතින බව නොදන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේම මහණෙනි, අංගන එහෙම නැත්නම් දැඩි කෙලෙස් අකුසල් ක්ලේශ ගති තමා තුළ පවතිනවා. තමා තුළ එබඳු ක්ලේශයන් පවතිනවා කියලා තියෙනවා කියලා දන්න කෙනෙක් ඉන්නවා. මේ දෙවෙනි පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා තමා තුළ අංගන කෙලෙස් අකුසලයෝ නැහැ. තමා තුළ ඒ කෙලෙස් නැති බව දන්නේ නැති කෙනෙක් ඉන්නවා. තමා තුළ කෙලෙස් නැති බව දන්නේ නැති කෙනෙක් ඉන්නවා. මේ තුන්වෙනි පුද්ගලයා. තවත් කෙනෙක් ඉන්නවා තමා තුළ කෙලෙස් ආශ්‍රව අංගන තියෙනවා නැත්. කෙලෙස් ආශ්‍රව අංගන දුරු වෙලා නැති වෙච්ච බවක් දන්නවා. නැති බව දන්නවා. දන්න පුද්ගලයා. මේ විදිහින් පුද්ගල භේදයෙන් සතර කොටසකට බෙදලා සරියුත් මාහිමියන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ පුද්ගලයෝ හතර දෙනාගෙන් දෙදෙනෙක් හීනයි දෙදෙනෙක් ශ්‍රේෂ්ඨයි කියලා. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ලේසියෙන් බෙදා ගන්න පුළුවන් කෙලෙස් සහිත දෙන්න හීනයි කෙලෙස් වලින් තොර වූ දෙන්නා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ සරියුත් හාමුදුරුව බෙදන්නේ එහෙම නෙවෙයි. සරියුත් හාමුදුරුව දේශනා කරනවා තමා තුල කෙලෙස් ඇත්තේ නමුත් කෙලෙස් ඇති බව නොදන්නේද ඔහුට කියනවා හීන පුරුෂයායි කියලා. තමා තුල කෙලෙස් ඇත්තේ නමුත් කෙලෙස් ඇති බව දන්නේද ඔහුට කියන ශ්‍රේෂ්ඨ පුරුෂයායි කියලා. දැන් කෙලෙස් සහිත පුද්ගලයන්ගෙන් එක්කෙනෙක් හීන පුරුෂයෙක් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. කෙලෙස් රහිතයි කෙලෙස් යටපත් වෙලා කෙලෙස් නැති බව දන්නේ නැති කෙනා හීන පුරුෂයා. කෙලෙස් නැහැ නැති බවද දන්නවා නම් ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ විමසනවා ඇවැත්නි සාරිපුත්තයන් වහන්ස කොහොමද මේ කෙලෙස් සහිත දෙදෙනාගෙන් එක්කෙනෙක් හීන වෙන්නේ එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ? කෙලෙස් නැති පුද්ගලයන් අතරින් එක්කෙනෙක් හීන වෙන්නේ කොහොමද එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද? අන්න එතනදී උන්වහන්සේ උපමා කීපයක් මතක් කරලා දෙනවා. සල්පිලෙන් කඩසාප්පුවකින් හරි කඹුරු කුලයකින් රන් රිදී පිටතල වැඩ කරන නිවසකින් යම් ලෝහ තලියක් භාජනයක් දූවිලි වැදුණු මලකඩ බැඳුණු යම් තලියක් භාජනයක් ගෙනෙල්ලා තව තවත් අපිරිසුදු වෙන දුහුවිලි වදින තැනක තැන්පත් කරලා තිබුණොත් අර දුහුවිලි බැඳුණු මලකඩ බැඳුණු භාජනය තව තවත් දුහුවිලි බැඳිලා මලකඩ බැඳිලා බොහෝ අපවිත්‍ර වෙලා යනවා. නොවටිනා දෙයක් බවට පත් වෙනවා. කිලුටින් කිලුටට යනවා. ඒ වගේ ඇවැත්නේ යම් කෙනෙකු තමා තුළ කෙලෙස් ඇත්තේ නමුත් කෙලෙස් ඇති බව නොදන්නවා නම් ඒ කෙලෙස් ඇති බව නොදන්න කෙනා කෙලෙස් නැති කිරීම පිණිස ඡන්දය උපදවන්නේ වෑයම් කරන්නේ වීර්ය ආරම්භ කරන්නේ. ඒ නිසා තව තවත් කෙලෙසිලා කිලුටු වෙලා ලෝභ සහගත වූයේ ද්වේෂ සහගත වූයේ මෝහ සහගත වූයේ අංගල සහිත වූයේ අකුසල සහගතව මිය යන්නෙක් බවට පත් වෙනවා. එසේ බලාපොරොත්තු විය යුතුයි. අකුසල සහගතව මිය යන්නෙක් වෙනවා. මෙන්න මේ හේතුව නිසා ඔබට හින පුරුෂයායි කියලා කියනවා. කබුරු කුලයෙන් සල්පිලෙන් ගෙනෙන ලද මලකඩ බැඳුණු දුහුවිලි බැඳුණු ලෝහ තලියක් ලෝහ භාජනයක් පිත්තල භාජනයක් පරිභෝග කරනවා නම් පිරිසිදු කරනවා නම් දුහුවිලි නොවදින තැනක තැන්පත් කරනවා නම් ඒ වෙළඳපළෙන් ගෙනෙපු දුහුවිලි බැඳුණු මලකඩ බැඳුණු භාජනයේ උනත් නැවත නැවත පිරිසිදු කරනවා නම් පරිභෝග කරනවා නම් දුහුවිලි නොවදින තැනක තැන්පත් කරලා තියෙනවා නම් පසු කාලයක මේ අපවිත්‍ර භාජනය බොහෝම දීප්තිමත්
ප්‍රසන්න දිලිසෙන භාජනයක් බවට පත් වෙනවා. ඒ වගේ එවත්නි මහණනි යම් හිතක කෙලෙස් පහළ වුණත් කෙලෙස් සහිත වුණත් කෙලෙස් අකුසල සහිත බව දන්නවනම් ඒ දන්න කෙනා ඒ කෙලෙස් යටපත් කිරීමට නැති කිරීම පිණිස ඡන්දය කැමැත්ත උපදවනවා, වෑයම් කරනවා, වීර්ය ආරම්භ කරනවා. එනිසා ඒ කෙලෙස් සහිත පුද්ගලයා යම් දවසක කෙලෙස් වලින් දුර වෙලා අනංගන සහිත වෙනවා, මිදුණු කෙලෙස් ඇත්තෙක් වෙලා ලෝභ රහිතව, ද්වේෂ රහිතව, මෝහ රහිතව, ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල් වලින් දුර වූ මරණය ඔහුගින් බලාපොරොත්තු වෙන්න ඕන. එනිසා ඔහුට ශ්‍රේෂ්ඨ පුද්ගලයායි කියලා කියනවා. ඒ වගේම මහණෙනි වෙළඳපොළෙන් ගෙනෙන ලද බොහෝම දීප්තිමත් ලස්සන පිරිසිදු කස්ලෝ තලියක් ලෝභ භාජනයක් දුහුවිලි වදින තැනක තැන්පත් කරනවා නම් පරිභෝග කරන්නේත් නැත්නම් පිරිසිදු කරන්නේත් නැත්නම් ඉක්මනින්ම ඒ පිරිසිදු දිලිසෙන බඳුන දුහුවිලි වැදිලා මලකට බැඳිලා නොවටින අපවිත්‍ර වූවක් බවට පත් වෙනවා. ඒ වගේ මහණෙනි යම් කෙනෙකුගේ චිත්තසංතාන තුල කෙලෙස් නැති වුණත් නැති බව දන්නේ නැත්නම් කෙලෙස් ඇති වෙන හැටි දන්නේ නැත්නම් ඔහු සුබ නිමිත්ත මෙනෙහි කරනවා. සුබ වශයෙන් නිමිති බාර ගැනීම නිසා ඔහුගේ සිත රාග සහගත වෙනවා. මේ හේතුව නිසා හිත කෙලෙසීමෙන් කිලුටු වෙලා ඔහු කෙලෙස් සහිත අංගන සහිත අකුසල් සහිත මරණයක් ඔහු බලාපොරොත්තු විය යුතුයි. අර පිරිසිදු භාජනය නරක තැනක දුහුවිලි වදින තැනක තියලා තිබුණොත් පරිහරණය නොකළොත් පිරිසිදු නොකළොත් කිලුටු වන්නේ යම්සේද ඒ කෙලෙස් වලින් මිදුණු පිරිසිදු හිතක් උත්සාහවත් නොවුනොත් නැවත පිරිසිදු වෙනවා. හතරවෙනි උපමාව උන්වහන්සේ දැක්වේ වෙළඳපළෙන් ගෙනෙන ලද දිලිසෙන දීප්තිමත් ප්‍රභාස්වර බඳුන. නැවත නැවත පරිහරණය කරනවා නම් පිරිසුදුද කරනවා නම් දුහුවිලි නොවදින තැනක තැන්පත් කරලා තියෙනවා නම් ඒ දීප්තිමත් බව තව තවත් වැඩි වෙලා වඩ වඩා ප්‍රභාස්වර වූයේ ආලෝකමත් වූයේ බොහෝ වටිනා බඳුනක් බවට පත් වෙනවා. ඒ වගේ යම් හිතක කෙලෙස් පහළ නොවන්නේද, කෙලෙස් නැති බව යටපත් වූ බව දන්නේද, දන්න කෙනා කෙලෙස් උපදින්නේ මෙහිමයි කියලා දන්න කෙනා කෙලෙස් හටගන්නේ මෙහිමයි කෙලෙස් නැතිකලේ මෙහිමයි කියලා දන්න කෙනා හම් වෙන සුබ නිමිත්ත බාරගන්නේ නැහැ, මෙනෙහි කරන්නේ නැහැ. සුභාදී වශයෙන් අරමුණු නොගැනීම නිසා ඒ හිත කිලුටු වෙන්නේ නැහැ. වඩ වඩාත් ප්‍රභාස්වර වෙලා කෙලෙස් රහිත වූ උතුම් මරණයක් ඔහුගෙන් බලාපොරොත්තු විය යුතුයි කියලා සරියුත් මහරහතන් වහන්සේ මේ පුද්ගලයෝ හතර දෙනා පිළිබඳව හැඳින්වීමක් කළා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ විමසනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ඒ අංගන අංගන කියලා කිව්වෙ මොකටද? මොනවද ඒ අංගන කියලා කියන්නේ කියලා විමසනකට උන්වහන්සේ මතක් කරනවා ඉච්ඡා ස්වභාවයෙන් කැමැත්ත මූලික කොට සිතෙහි උපදින පාපක වූ අකුසල වූ ධර්මයන්ටයි අංගන කියලා කියන්නේ. දැන් අපිට මේ අංගන කියන වචනය පුරුදු වචනයක්. අපි නිතර භාවිතා වෙන දුම්රිය අංගනය. දුම්රිය අංගනය කියන වචනේ හරියට භාවිතා වෙන එක. ගුවන් යාන අංගනය. අංගනය කියලා කියන්නේ කෙලවර කියන එක. නිමාව අවසානිය. මේ සූත්‍රය තුළින් පැහැදිලි කරලා දෙන්නේ එක තැනක වැරදුනහම ඒක අවසන් වෙන්නේ මොන වගේ නරක තැනකින්ද කියන එක මොනතරම් අකුසලයකින්ද කියන එක මේ සූත්‍රය පුරාම සරියුත් මහරහතන් වහන්සේ ඒ කෙලෙස් සහගත ස්වභාවයන් අංගන කියන්නේ මොනවද කියලා හඳුන්වලා දෙනවා. හැබැයි මෙතනින් එහාට ඒ සූත්‍රය තුළ හුඟක් වෙලාවට භික්ෂු ජීවිතවලට අදාළවයි තියෙන්නේ. නමුත් අපිට ඒ තුළ අපිට ගැළපෙන ආකාරයකට ඒක විමසා ගන්නට පුළුවන්. ගිහි ජීවිතවලට අදාළ වෙන්නේ කොහොමද කියලා. මෙසේ උන්වහන්සේ දැන් ආරම්භ කරනවා. ධානං කෝපනේ තං ආවුසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛු ඒවං ඉච්ඡා උප්පජ්ජේය ආපත්තිං ච වත ආපත්තෝ අස්සං නමං භික්ඛු ජානේයං ආපත්තිං ආපත්තෝති ධානං කෝපනේතං විජ්ජති යං තං භික්ඛුං භික්ඛු ජානේයං ආපත්තිං ආපත්තෝති. ජානන්ති මං භික්ඛු ආපත්තිං ආපත්තෝති ඉති සෝ කුපිතෝ හෝති. අප්පතීතෝ යෝ චේවකෝ ආවුසෝ කෝපෝ යෝ ච අප්පච්චයෝ උභයමේතං අංගනං. මහන්සි දේශනා කරනවා මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ බඳු ධර්මතාවයක් ලෝකේ විද්‍යාමාන වෙන්න පුළුවන්. මොකද්ද? යම් කෙනෙකු යම් වරදක් කරනවා. භික්ෂුවක් නම් යම් ඇවතකටපත් වෙනවා. පොදුවේ ගත්තාම අපි යම් වරදක් කරනවා. වරදකට වැටෙනවා. මේ වරදට වැටුනහම වරදක් කළාම ඒ වරද කළ පුද්ගලයා තුළ මෙන්න මේ බඳු අදහසක් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මොකද්ද? මේ වරද මේ ඇවත තව කිසිවෙකු නොදැන ගනීවා. මා කළ වරද තව කෙනෙකු දැනගන්නේ නැත්තම් හොඳයි කියන කැමැත්ත උපදිනවා. එතකොට මේක අනිවාර්යයෙන්ම හැම හිතකම පහළ වෙන්න ඉඩ තියෙන කැමැත්තක්, ઈચ્છාවක්. තමා කළ වරද අනිත් අය නොදැන ගන්නවා නම් හොඳයි, නොදැන ගනීවා කියන කැමැත්ත උපදිනවා. ඒක මේ ලෝකය තුළ සිද්ධ වෙන්න පුළුවන් ඇත්තක්. හැබැයි එහෙම හිතුවට මා කළ වරද, මා කළ ඇවත තව කෙනෙකු නොදැන ගනිත්වා කියලා හිතුවට ඒක ඉතු නොවි. මා කළ වරද තව කෙනෙකු දැනගන්න පුළුවන්. ඒ දැනගන් තව කෙනෙකු ඒ වරද දැනගන්නවා කියන කාරණාවත් ලෝකෙ තුල සිද්ධ වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? කැමති දේ ඊට නොවුනහම යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛ. තමන්ගේ කැමැත්ත උනේ මා කළ වරද අනුන් නොදැන ගනීවා. දැන් දැනගත්තා. දැනගත්තාම මොකද වෙන්නේ? අන්න උපදිනවා අංගද. මොකද්ද උපදින්නේ? කෝපය උපදිනවා. කුපිත වෙනවා. මේ මං කළ වැරද්ද දැනගත්තා කියලා. අසතුටක් උපදිනවා. දැන් අපි හැමෝටම අත්දකින්නට පුළුවන් අපි තුලින්ම හඳුනා ගන්නට පුළුවන් අංගන තමා තුල ඇතිවෙච්ච ඒ කැමැත්ත ඒ ආකාරයෙන් ඉටු නොවි අනුන් ඒ වරද දැනගත්ත ගමන්ම කුපිත වෙන බවක් වෙනවා කෝප වෙන බවක් තියෙනවා අසතුටක් උපදින බවක් තියෙනවා මෙන්න මේ කෝපයත් මේ අසතුටත් කියන දෙකම අංගන අංගල කිව්වේ මොකද්ද? කෙලවර. දැන් ආරම්භය කොතනද? කැමැත්තනේ. තමන් වරද්දක් කරලා ඇවතටපත් වෙලා ඇවතින් මිදෙන්න ඕන කියන අදහස නෙමෙයි ආවේ. මේක අනුන් නොදැන ගනීවා. මේ වරද අනුන්ට නොදැනේවා. වරද වසා ගන්න කැමැත්ත ඇති වුණේ. ඒ කැමැත්ත ඉටු නොවුණු තැන යම් කෙනෙකු ඒ වරද කෙසේ හෝ දැනගත්ත ගමන්ම දැනගත් බව දැනගත් මොහොතේම අසතුටක් උපදිනවා කෝපයක් ඇති වෙනවා මෙන්න මේ අසතුට කෝපය තමයි අංගන කියලා කියන්නේ දැන් අපිට සරියුත් මහරහතන් වහන්සේ අර භාජන කීපයකින් උපමා අරගෙන පෙන්වන දහම මේ එකින් එකට සම්බන්ධ කරගන්න ඕන. දැන් තමා තුළ කෝපය අසතුට උපදිනකොට අපි නොදැනගත්තුත් මා තුළ අංගනයක් හටගත්තා කියලා නොදැනගත්තුත් මොකද වෙන්නේ? අර දුහුවිලි බැඳුණු මලකඩ බැඳුණු භාජනය තව තවත් දුහුවිලි බැඳෙන තැනක තියලා තිබුණොත් තව තවත් දුහුවිලි බැඳිලා තව තවත් කෙලසෙන්න පුළුවන් කිලුටු වෙන්න පුළුවන් දැන් බලන්න මේ වගේ දෙයක් උනෙන් පස්සේ එහෙම අංගණයක් ඇති වුණා ඕන දැන් කිලුටු වුණා දැන් ඒක නොදැන හිටියොත් මේ අංගලයක් ඇති වුණා කෙලේශයක් හටගත්තා කියලා නොදැනගත්තුත් මොකද වෙන්නේ අපි ඒ ඇති වෙච්ච අසතුට ඇති වෙච්ච කෝපය හේතු කොටගෙන තව තවත් දේවල් ඒ වරද දැනගත්ත කෙනාව සමහර වෙලාවට කෙනෙක් මං කළ වරද්ද දැනගත්තාම ලෝකෙ කෙනෙක් ඉදිරිපත් වෙන ඔහු මරා දානවා මේ වරද තව කෙනෙකුගේ අතට යන්න දෙන්න බෑ. ඔහු ජීවත් වෙන්නේ ඉඳ දුන්නොත් මේක තවත් බොහෝ දෙනා අතට යන්න පුළුවන්. ඒක මට ප්‍රධාන සාක්ෂියක් වෙන්න පුළුවන් මට විරුද්ධව. සමහර වෙලාවට මිනිස් ඝාතනයක් කරන්න තරම් සැහැසි වෙන්න පුළුවන්. අන්න අර දැන් දුහුවිලි බැඳුණා. අර දුහුවිලි බැඳුණු මලකඩ බැඳුණු භාජනයක් වගේ දැන් ඒක තවත් දූවිලි වදින තැනක තියුවා වගේ එතනට එතන අකුසලයේ ක්ලේශයේ අංගණය දැන් මේ කෙලවරකට ඇවිල්ලා ඉන්නේ මෙතනලු තෙහාට වැටුනොත් ප්‍රපාතේ කෙලවරේ අවසානයේ මෙහාට ප්‍රපාතේ මේදත් වඩා භයානක තැනකට වැටෙන්නේ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම වලට වැටෙනුයි මනුස්ස ඝාතන දක්වා අනුන්ට තරජනය කිරීම දක්වා එළඹෙන්න පුළුවන්. දැන් හරියට අර කස්ලෝ තලිය දුහිලි වදින තැනක තියලා තිබුණා අපිරිසිදු එක තව තවත් අපිරිසිදු වෙනවා වගේ. ඒ හිත තව තවත් කෙලෙසෙනවා, පිළිටු වෙනවා. මෙන්න මේ බව දැනගන්න ඕනේ. දැන් අපේ ස්වභාවය මොකක්ද? දැන් අපිට සරියුත් හාමුදුරුවනේ දේශනා කළ කෙලෙස් සහිතයි. හැබැයි අපිට පුළුවන් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙන්න. කෙලෙස් සහිතව හීන පුරුෂයෙකුත් ඉන්නවා, කෙලෙස් සහිතව ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුත් ඉන්නවා. දැන් අපි කෙලෙස් වලින් මිදෙන්න ඉස්සෙල්ලා අපි ඉන්නේ කෙලෙස් සහිතව. කෙලෙස් සහිතව ඉඳගෙන අපට පුළුවන් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙන්න. දැන් ලෝකේ ස්වභාවය තමයි වරදක් වුණාන් පස්සේ මේක කවුරුවත් නොදැන ගන්නවා නම් හොඳයි කියන අහිංසක හැඟීමක් ඇති වෙනවා. හැබැයි ඒ හැඟීම ඉතු නොවුනහම අර කෝපය අකමැත්තත් එනවා. දැන් අපිට පුළුවන්කම තිබුණොත්, අපට නුවණක් තිබුණොත්, අපි උත්සාහවත් වුණොත් මෙතන හඳුනා ගන්න. අංගලයක් හටගත්තා. මේ කෙලෙසයක් හටගත්තේ කියලා හඳුනාගෙන අර දුම්විලි බැඳුණු භාජනයේ පිරිසිදු කරනකොට, පරිහරණය කරනකොට ඒක තිබෙන දූවිලි ටික ටික ඉවත් වෙලා යනවා වගේ. අපි මේ කෙලෙසුණු හිත පිළුටු වෙච්ච හිත තව තවත් පිළුටු වෙන්න දූවිලි වදින තැනකට දාන්නේ නැතුව ඇති වෙච්ච කිලුට සුද්ධ කරන්න උත්සාහවත් වෙනවා නම්, පිරිසිදු කරන්න උත්සාහවත් වෙනවා නම්, මේ ඇති වෙච්ච කෝපය, මේ ඇති වෙච්ච අසතුටට සාපේක්ෂව තව නොඑක් නොඑක් කාය කර්ම වාක් කර්ම වලට ක්‍රියාවලට යන්න නැතුව මරා දැන්න, තර්ජනය කරන්න, මර්ධනය කරන්න, නිඳා පහස කරන්න, නොඑක් කලාභ නර්ථ කරන්න කියන මේ කාය වාක් මනෝ කර්ම වලට යන්න නොදී හිත පාලනය කරගන්න පුළුවන් නම් අන්න අපේ හිත කෙලෙසුණා, කෙලෙස් සහිත වුණා, අංග නැට ගත්තා. හැබැයි ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. එයි අපි එතනින් එහාට යන්න දුන්නේ නැහැ. අංගණයෙන් පහළට වැටෙන්න දුන්නේ නැහැ. පාලනය කරගත්තා. නතර කරගත්තා. ඉතින් දැන් ඔන්න මේ අත්දැකීම ඔබ හැමෝටම තියෙනවා. අපේ අතින් මොයි කඩුපාඩුකම් සිද්ධ වෙනවා. මොයික් වැරදි සිදු වෙනවා. සිදු වෙච්ච හැම මොහොතකම මේ වරද නොදැන ගන්නවා නම් හොඳයි කියලා හිතනවා. අපි හිතන්න අපේ ගෙදර පියතින් වාදනයක් දෙනවත් අපි ඉක්මනින් කළ යුතු ඉස්සර ගන්නවා. ඒක කාට හරි පේන්න කලින් මොන හරි වුණාම ඉක්මනින් වහලා දානවා. ඉක්මනින් හොදලා දාන, සුද්ධ කරලා දාන. දැන් මේක වැටිච්ච දේ පිරිසිදු කරන එක වෙනම එකක්. කවුරුවත් දැනගන්න කලින් මේක වහනවා කියලා කියනකොට එතන තියෙනවා නරක කැමැත්ත. ඒ කැමැත්ත ඉතු නොවුණු තැන කවුරු හරි ආවොත් ඊට කලින් සමහර වෙලාවට මේ කාලකන්‍යෙක් ආවනේ මේකට කියලා ආපු පුද්ගලයා පිළිබඳව අකමැත්තක් ඇති වෙනවා, දුෂ්‍යයක් ඇති වෙනවා. මේ අපිට තියෙන අත්දැකීමනේ. දැන් අපි එතනට ඇවිල්ලා හරි පාලනයක් වුණොත් අපි විශිෂ්ට පුරුෂයෙක්, ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. එතනට ඇවිල්ලා ඊයේ ආපු කෙනාට දොස් කියන නින්දා කරන, අපහාස කරන, මර්ධනය කරන, තර්ජනය කරන, මරා දාන තරමට අදහස් වෙනවා නම් කෙලෙස් සහිතයි, කෙලෙස් සහිත බව දන්නේ නැහැ. මේ ඇතුළේ කෙලෙසයක් කියලා දන්නේත් නැහැ. දන්නේ නැති කෙනා තව තවත් කෙලෙසිලා රාග සහිත වූ, ද්වේෂ සහිත වූ, මෝහ සහිත වූ ලාමක මරණයකට උරුමකාරයෙක් වෙනවාමයි. හැබැයි අර අංගණයට කියන තැනට ඇවිල්ලා අකමැත්ත ඇති වෙලා, කෝපය ඇති වෙලා එතනින් එහාට යන්න නොදී පාලනය කරනවා නම් ඔහු රාග රහිත, ද්වේෂ රහිත, මෝහ රහිතව ඔහු ලාමක නෙවෙයි අලාමක මරණයක් බලාපොරොත්තු විය යුතු කෙනෙක්. අර අපිරිසිදු භාජනය ටිකින් ටික පරිහරණය වෙනකොට පිරිසිදු වෙනවා වගේ යම් දිනක ඒක පිරිසිදු වෙනවා. විශිෂ්ට ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙනවා. ඒ වගේම නැවත වතාවක් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා, ධානං හෝපනේතං ආවුසෝ විජ්ජති යං දීච්ඡස්ස භික්ඛු නොඒවං ඉච්ඡා උප්පංජේය ආපත්තිං ච වත ආපත්තෝ අස්සං අනුරහෝ මං භික්ඛු චෝදෙයුං නෝ සංගමජ්ජේති ධානං කෝපනීතං ආවුසෝ විජ්ජති යං තං භික්ඛුං භික්ඛු සංගමජ්ජේ චෝදෙයුං නෝ අනුරහෝ සංගමජ්ජේ මං භික්ඛු චෝදින්ති නෝ අනුරහෝති ඉතිසෝ කුපිතෝ හෝති අප්පතිතෝ යෝචේව කුවාවුසෝ කුපෝ යෝච අප්පච්චයෝ උභයමේතං අංගනං. තවත් අංගන ස්වභාවයක් උන්වහන්සේ හඳුන්වලා දෙනවා. භික්ෂුවක් නම් ඇවතකට වරදකට පත් වුණාම ඒ භික්ෂුවට මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා, මම දැන් ඇවතකට පත් වුණා. මේ ඇවතට පත් වෙච්ච බව අන්නේ භික්ෂූන් දැන් දැනගන්නවා. දැනගත්තත් ඒ භික්ෂූන් මට දැනගත්ත භික්ෂුව හොරින් රහසේ කාටවත් නොදැනෙන්න මට චෝදනා කරනවා නම් අවවාද කරනවා නම් හොඳයි. සංඝ මැජ්ජේ සංඝහා මැද කාටත් ඇහෙන්න මායවතටපත් වෙච්ච බව චෝදනා නොකරේවා අවවාද නොකරේවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මේක මේ ලෝකයේ තුල ඉටු වෙන්න පුළුවන්. දැන් අපි වරදක් කරලා ඒ කරපු වරදට චෝදනා කිරීමක් අවවාද කිරීමක් තනියම කතා කරලා හොර රහස කරනවා නම් ඒ අවවාදයට කැමති. පිරිසක් මැද්දේ පිරිසක් ඉදිරියේම කළ වරද පෙන්වලා දුන්නොත් අපි ටිකක් ඒකට අකමැති. එනිසා අපි වරදක් කළාම ඒ වරද කැමති ඒ වරදට කවුරුමාරි දැනගෙන හොර රහසෙ තව කෙනෙකුට ඇහෙන්නේ නැති වෙන්න ඒ වරද පෙන්වලා දෙනවා නම් ඒ වරද පිළිබඳව චෝදනා කරනවා නම් අනුන් ඉදිරියේ පිරිසක් ඉදිරියේ චෝදනා නොකරනවා නම් කැමති. එහෙම කැමති වුණත් ලෝකෙ හිම ඉෂ්ට වෙන්නේ නැහැ. පිරිස් ඉදිරියේම තනියම රහසිගතව නෙමෙයි පිරිස් ඉදිරියේම ඒ වරද හෙළි කරන්න පුළුවන් තව කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? කැමැත්ත ඉටුනේ නැහැ. කැමැත්ත ඒ ආකාරයෙන් ඉටු නොවුණු තැන ඇති වෙනවා කෝපය හා සතුට. මට තනියම මේ අවවාදය කළේ නැහැ, මේ චෝදනාව කළේ නැහැ. බොහෝ පිරිසක් ඉදිරියේම මට මේ චෝදනා කළානි කියලා අසතුටක් කෝපයක් උපදිනවා. මේ කෝපයත් අසතුටත් කියන දෙකම අංගන කෙලවර. ආරම්භය කැමැත්ත, ඉච්ඡාව. දැන් බලන්න අපි අපේ ජීවිතවලට සම්බන්ධ කරලා අපිත් යම් වරදක් කළාම වරදක් වුණාම ඔක කවුරුවත් ප්‍රසිද්ධියේම කතා කරනවට කැමති නැහෙනි. කවුරු හරි හිමින් සැරේ හොර රහස කතා කරලා දුරකථනයකින් කතා කළාම හිම වරදක් කළාම ඊට පස්සේ කරන්න එපා කියලා කාටවත් ඇහෙන්නේ නැතුව කියනවා නම් අවවාද කරනවා නම් චෝදනා කරනවා නම් ඒකට ටිකක් කැමති. හැබැයි සමහර වෙලාවට ওই කැමැත්ත එහෙම හිතුවේ එහෙම කැමැත්ත ඇති වෙන්න පුළුවන්. ඒක ලෝක ස්වභාවය තමයි. හැබැයි ওই කැමැත්ත ওই ආකාරයෙන් හිතුවෙන්නේ නැහැ. වරද දැනගත්ත කෙනා චෝදනා කරන්නේ හොර රහස නෙමෙයි, තනිවම නෙමෙයි. තව බොහොම පිරිසක් ඉදිරියේ කියනවා අහලා මේ වැරද්ද කළා. මේ අවතටපත් වුණා, මේ විපතටපත් වුණා. මෙහෙම කියනකොට අන්න අපේ කැමැත්ත ඉටු නොවුණු තැන මට තනිවම මේ චෝදනාව කළේ නෑ, තනි තැනක චෝදනා කළේ නෑ. බොහෝ පිරිසක් ඉදිරියේ වැරද්ද පෙන්නුවා. වැරද්දට චෝදනා කළානි කියලා කෝපය අසතුට උපදිනවනේ. දැන් ඔන්න මේ දෙකම අපේ ජීවිතවල වෙන්න පුළුවන් ටික. අපි ගත කරන ජීවිත තුල මේ කැමැත්තත් උපදිනවා. වරදක් වෙන්නත් පුළුවන්. මේ වරදට චෝදනා කිරීම පිරිසක් ඉදිරියේ නොවි තව කෙනෙකුට නොකිය දැනගත්ත කෙනා මට විතරක් අවවාද කළා, මට විතරක් චෝදනා කළා, අනිත් අයට නොකියනවා නම් හොඳයි කියන අදහස උපදිනවා, කැමැත්ත උපදිනවා. එහෙත් දැනගත්ත කෙනා මේ වැරද්ද මට විතරක්ම නොකිය බොහෝ පිරිසක් ඉදිරියේ මේ ප්‍රකාශ කිරීමේ හැකියාවත් ලෝක විද්‍යාමාන තානං කෝපනේතං විජ්ජති. ඒ බඳු ධර්මතාවයක් වෙන්න ඉඩ ලෝකේ තියෙනවා. එහෙම වුණොත් එමුණ අපිට තේරෙනවානේ අංගනේ හට ගන්නවා, කෝපය අකමැත්ත හට ගන්නවා, කෝපය අකමැත්ත හට ගන්නවා. දැන් කෝපය අකමැත්ත හට ගත්තාම ඔන්න දැන් අපි තුල කෙලෙස් හට ගත්තා. කෙලෙස් හට ගත්තා, කෙලෙස් වුණා, කිලුටු වුණා. දැන් තව තවත් කිලුටු වෙන්න දුන්නොත්, තව තවත් කිලුටු වෙන්න දුන්නොත් අංගණයෙන් පහලට දැන් කෙලවර අවසානයට ඇවිල්ලා කෙලවර දැන් මෙතනින් පහලට වැටුනොත් මහා ප්‍රපාතයක්. බලගතු කාය කර්මයකට, වාග් කර්මයකට, මනෝ කර්මයකට, අකුසල සහගත පැත්තකට තමයි වැටෙන්නේ. ඒ කෝපයත් අසතුටත් එක්ක එහෙමනම් මෙන්න මෙතනට ඇවිල්ලා හරි කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඒ ද්වේෂය පිළිබඳව, ඒ අකමැත්තී අසතුට පිළිබඳව ඔහුට පුළුවන් ඒ කෙලෙස් පාලනය කරගන්න. හැබැයි ඒ සම්මත දහමක් මේ හරි විදිහටම නුවණින්ම හිතනවා විමසනවා නම් ඔය අංගනේ ඔය කෙලවර නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? මුලමයි නැති කරන්න ඕන. මුල නැති කරන්න ඕන. මුලක් තිබුණොත් නේ අගක් තියෙන්නේ. අගට ඇවිල්ලා අග හරි හිතලා පාලනය වෙනවා නම් හොඳයි, ශ්‍රේෂ්ඨයි එක. ඒත් යම් කෙනෙකු මුල ගැනම හිතනවා නම් මේ අංගණය හටගත්තේ මෙන්න මේ කැමැත්ත නිසා. කැමැත්ත ඇති වුණේ ඇයි? කැමැත්ත ඇති වුණේ ඇයි? මොකක්ද ඉතිහාට තියෙන සංගවිච්ච දෝෂය, සංගවිච්ච අකුසලය හොයලා බලලා විතර්ක මූලයම හඳුනගෙන අවිද්‍යාවම දුරු කරන ප්‍රතිපදාවකට විමසා බැලීමකට ලක්ුණු නැවත අංගන නැති නොවන තැනකටම යන්න පුළුවන් වෙනවා. කිලුතු නොවන තැනකටම යන්න පුළුවන් වෙනවා. අපි ඒ ගැන පසුව මේ ඔක්කොම ටික එකතු කරලා එකවරක කතා කරමු ඉදිරියට. දැන් මෙන්න මේ විදිහෙන් නැවතත් සරියුත් මාහිමියන් වහන්සේ ඒ වගේ අපි තුල උපදින අංගල ස්වභාවයක් තවත් තැනකින් පැහැදිලි කරනවා. තානං කෝපනේතං ආවුසෝ විච්ඡති යං ඉදේ කච්ඡස්ස භික්ඛු. නෝ ඒවං ඉච්ඡා උප්පද්ධේය ආපත්තිං ච වත ආපත්තු අස්ස සප්පටි පුංගලෝ මං චෝදේය නෝ අම්පටි පුග්ගලෝති තානං කෝපනේතං ආවුසෝ විජ්ජති යන්තං බික්කුන් අප්පති පුග්ගලෝ චෝදේය නෝ සම්පති පුංගලෝ අම්පටි පුංගලෝ මං චෝදේති නෝ සම්පති පුංගලෝති ඉතිසෝ කුපිතෝ හෝති අප්පතිතෝ යෝ චේවකෝ ආවුසෝ කෝපෝ යෝච අම්පත්චයෝ උභයමේතං අංගනන්ති සරියුත් මාහිමියන් වහන්සේ එදා දේශනා කරනවා අපි තුළ උපදින්න පුළුවන් තවත් අංගන ස්වභාවයක් පිළිබඳව අපි තුළ ක්ලේශයක් අකුසලයක් අංගලයක් වරදක් ඇති වෙන්න පුළුවන් වැරදි සිද්ධ වෙන්න පුළුවන් ඒ වැරදි සිද්ධ වුණාම දැන් අපි දන්නවා අපිට ප්‍රතිචෝදනා සමාජයෙන් එනවා කියලා ඒ ප්‍රතිචෝදනාවක් එනකොට අපි මේ චෝදනාව ලබන ගෙනෙන පුද්ගලයාගේ ස්වභාවය ගැන කලකනවා අපේ රටේ කියමනක් තියෙනවා මතකද රත්තරන් මුද්දක් දාපු අත කින්නම් ටොක්ක්ක් හැවත් කමක් නැහැ කියන්නේ එහෙම කියනවානේ ඒ කියන්නේ මේක තමයි මේ කියන්නේ චෝදනාවක් කවුරු හරි කරනකොට ටිකක් වැදගත් කෙනෙක් නම් කලක් කමක් නැහැ ටිකක් පහත් කෙනෙක් අඩු කෙනෙක් පුංචි කෙනෙක් ඒ චෝදනාව කළොත් ටිකක් වැඩි අවමානයක් තියෙන දැනෙනවා හිතට දැනෙන කෝපය අසතුට වැඩි එයා කවුද මට අවවාද කරන්නේ ඒ අවවාදයේ චෝදනාව කළ පුද්ගලයාගේ ස්වභාවය අනුව අංගනහට ගන්නවා දැන් අපි වරදක් වුණාම ඒ වරදට ප්‍රතිචෝදනාවක් මට සමාන ගැළපෙන පුද්ගලයෙකුගෙන් චෝදනාවක් ලැබුණට කමක් නැහැ අසමාන හීන පහත් අඩු පුංචි කෙනෙකුගෙන් ඒ සඳහා චෝදනාවක් නොලැබුණොත් හොඳයි කියන කැමැත්ත උපදින මේ කැමැත්ත උපන්නාම ඒක උපදින්න පුළුවන් ඉඩක් ලෝකෙ තියෙනවා අපි කාතුලත් ඊළඟට ඒක ඉටු නොවෙන්නත් ඉඩ තියෙන ලෝකෙ තුල අපිට කැමති විදිහෙන් සමාන පුද්ගලයෙකු ඒ චෝදනාව නොකොට අසමාන අපි අකමැති අපට නොගැලපෙන කෙනෙක්ම ඒ චෝදනාව අප ඉදිරියට ගේන්න පුළුවන් අන්න එහෙම වුණාම මට නොගැලපෙන කෙනෙක් මේ චෝදනාව කළා ඒක අහවල් අයගෙන් නම් ඒ චෝදනාව ආවත් කමක් නැහැ ඒක චෝදනාව වුණත් කරපු කෙනා හරි නැහැ කියලා අසතුටක් කෝපයක් ඇති වෙනවා දැන් මොන කෙලවරකට ආවා අංගනේට ආවා එතනත් අපි දැන් තේරුම් ගත්තොත් මෙතනින් එහාටවත් පහළට නොවැටෙන්න අපි දක්ෂ වුණොත් ඔන්න අපිට පුළුවන් කෙලෙස් සහිතයි හැබැයි ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු වෙන්න පුළුවන් මෙතනින් හරි හඳුනගෙන කැමැත්තක් උපන්න අකමැත්තක් උපන්න කැමැත්ත අකමැත්ත දෙක තුල විද්‍යාමාන උනේ ලෝභ දේශ. ඉස්සෙල්ලා කැමැත්ත උපන්න කෙලවර ආරම්භය, ඒකේ අග උනේ අකමැත්ත, කෝපය අකමැත්ත. මේ ලෝභ දේශ දෙකයි හටගත්තේ. මේ කෙලෙසියෝ මේ අංගනයෝ හටගත්ත හේතුව, හේතු මූලය යමකු දන්නවා නම් අකුසලේ දනේද, අකුසල මූලයේ දනේද, කුසලේ දනේද, කුසල මූලයේ දනේද, එතාවතාපික වරිය සාවකෝ සම්මාදිට්ඨී හෝති. උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතෝ ඉමං සද්ධම්මන්ත කියලා සරියුත් මාන්නියන් වහන්සේම මජ්ඣිම නිකායේ මූල පණ්ඩාසකේ සමාදිට්ඨි සූත්‍රයේදී දේශනා කරනවා. දැන් පැහැදිලි පින්වතුන්ට චෝදනාව ලබන පුද්ගලයාගේ ස්වභාවය අනුව අපි තුල හටගන්න අංගන ස්වභාවයන් පිළිබඳ අපි මෙහි එන කියවෙන ටික සියල්ල එකතු කරලා අවසානයේට අපි බලමු ඒ කැමැත්ත අකමැත්ත දෙකම. දැන් අකමැත්ත ඇති වෙන්නේ කැමැත්ත ඇති වෙච්ච නිසා. අකමැත්ත නැති කරන්න නම් මොකද්ද නැති කරන්න ඕනේ? කැමැත්ත නැති කරන්න. කැමැත්ත නැති කරන්න නම් මොකද්ද අපි කරන්න ඕන? අන්න අපිට ඕන ක්‍රමයක්, න්‍යායක්, දර්ශනයක් ඕන කරනවා. අපි ඒක අවසානයේට විමසලා බලමු.
ධානං කෝපනේතං ආවුසෝ විජ්ජති යත් යං ඉදේ කච්ඡස්ස බික්ඛු නෝ ඒවං මිච්ඡා උප්පද්දේය අවෝ අතමමේව සත්තා පටිපුඤ්චිත්වා පටිපුඤ්චිත්වා භික්ඛූනං ධම්මං දේසේය නඤ්ඤං භික්ඛුං සත්තා පටිපුඤ්චිත්වා පටිපුඤ්චිත්වා භික්ඛූනං ධම්මං දේසේය තීඨානං කෝ අනේතං ආවුසෝ විජ්ජති යම් අඤ්ඤං භික්ඛුං සත්තා පටිපුඤ්චිත්වා පටිපුඤ්චිත්වා භික්ඛූනං ධම්මං දේසේය නතං භික්ඛුං සත්තා පටිපුඤ්චිත්වා පටිපුඤ්චිත්වා භික්ඛූනං ධම්මං දේසේය අඤ්ඤං භික්ඛුං සත්තා පටිපුඤ්චිත්වා පටිපුඤ්චිත්වා භික්ඛූනං ධම්මං දේසේති නමං සත්තා පටිපුඤ්චිත්වා පටිපුඤ්චිත්වා භික්ඛූනං ධම්මං දේසේති සෝ කුපිතෝ හෝති අප්පතිතෝ යෝ චේවකෝ ආවුසෝ කෝපෝ යෝ ච අප්පංචයෝ උභයමේතං නංගනං.
යම් භික්ෂුන් වහන්සේ නමකට මෙහිම අදහසක් පහළ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මගින්ම විමසමින් විමසමින් ප්‍රතිඋත්තර ලබමින් මගින්ම හමින් ධර්ම දේශනා කරත්වා. අන්නේ භික්ෂුවකගෙන් විමස විමසා පිළිතුරු ලබමින් අසමින් ධර්ම දේශනා නොකරත්වා. මෙහෙම කැමැත්තක් භික්ෂුවකට ඇති වෙන්න පුළුවන්. එහෙත් ඒ කැමැත්ත ඒ ආකාරයෙන් ඉටු නොවි බුදුරජාණන් වහන්සේ අන්නේ භික්ෂුවකගෙන් පටිපුච්චිත්වා පටිපුච්චිත්වා විමසමින් ප්‍රතිඋත්තර ලබමින් ධර්ම දේශනා කරන්න පුළුවන්. ඒ භික්ෂුවගෙන් නොවිමසාම එහෙම වුණහම බුදුරජාණන් වහන්සේ මගෙන් පිළිතුරු ලබමින් මගෙන් විමසමින් පිළිවදන් නොලබමින් අන්න භික්ෂුවකගෙන් ලබමින් ධර්ම දේශනා කළානි කියලා අකමැත්ත ඇති වෙන්න පුළුවන්, කෝපය ඇති වෙන්න පුළුවන්. මේ දේශනාව තුළ එන අදහසත් අපට නොගැලපෙනවා නෙවෙයි. සමහර වෙලාවට යමක් කතා කරනකොට, සාකච්ඡා කරනකොට, දැන් පාසලක ළමයින් අතරේ වුණත් සමහර ළමයින්ගේ කැමැත්තක් උපදිනවා ගුරුවරයා මගින්ම විමසන්න ඕන කියලා. මගින්ම මේ පිළිබඳව විමසත්වා, අන් අයගෙන් නොවිමසත්වා. ළමයෙන් නොවිමසා වෙනත් ළමයෙකුගෙන් විමස විමස පන්ති වැඩ කළාම අර ළමයා තුළ නොකමැත්තක්, කෝපයක්, ගුරුවරයා පිළිබඳව අසතුටක් ඇති වෙන්න පුළුවන්. මේ බණ අහන කොටත්, බණ කියන කොටත් සමහර වෙලාවට සමහර කෙනෙකුගෙන් යම් යම් පිළිවදන් ප්‍රතිඋත්තර ලබනවා නම් අහනවා නම් ටිකක් කැමතියි සමහර. මගෙන් අහන්න නැතුව අනිත් කෙනෙක්ගෙන් ඇහුවොත් ටිකක් අකමැත්ත උපදිනවා. කෝපය, අසතුට උපදිනවා. ඉතින් මෙන්න මේ විදිහේ කැමැත්ත උපදීමේ ඉඩක් තියෙනවා. ඒ කැමැත්ත ඉටු නොවුණු තැන කෝපය හා අසතුට ඉපදවීමේ, පහළවීමේ ඉඩත් ලෝකයේ තුල විද්‍යාමානයි. දැන් මෙන්න මේ කෙලෙස් සහිත ස්වභාවයට පත් වෙලා හරි යම් කෙනෙකුට පුළුවන්කම තිබුණොත් එතනින් එහාට යන්ගනේ කෙලවරින් පහළට නොඇදී සුරක්ෂිත වෙන්න ඉදිරියට ඒ ලෝභ ද්වේෂ මේ කියන්නේ අකුසල මූලය හටගෙන කාය කර්මයට වාක් කර්මයට දුසිල් බවට එන්නේ නැතුව මේ මූලයෙන්ම සිඳ ගන්න පුළුවන් ක්‍රමයක් අපට ඇතිනම් කෙලෙස් සහිත වුවත් අපට පුළුවන්කම තියෙනවා විශිෂ්ට පුරුෂයෙක් වෙන්නේ. හැකියාව භාග්‍ය මේ තුළ ඇති බවයි මින් කියන්නේ. ඊළඟට නැවතත් උන්වහන්සේ දේශනා කරනවා ධානං කෝපනේතං ආඋසෝ විද්ධති යං ඉදේ කච්චස්ස වික්ඛු නෝ ඒවං මිච්ඡා උපපජ්ජය අහෝ වතමමේව වික්ඛූ පුරක්කत्वा පුරක්කत्वा ගාමං බත්ථාය පවිසෙය්‍යුං නඤ්ඤං වික්ඛුං වික්ඛූ පුරක්කत्वा පුරක්කत्वा ගාමං බත්ථාය පවිසීයුන්ති ධානං කෝපනේතං ආවුසෝ විජ්ජතියං අඤ්ඤං වික්ඛුං වික්ඛූ පුරක්කत्वा පුරක්කत्वा ගාමං බත්ථාය
තවිසේයුම් නතං වික්ඛුම් වික්ඛෝ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං බත්තාය පවිසන්තින මන් වික්ඛෝ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං බත්තාය පවිසන්තිති ඉතිසෝ කුපිතෝ හෝති අප්පතිතෝ යෝ චේව පුවාසෝ කුපෝ යෝ ච අප්පච්චයෝ භයමේතං අංජනං
යම් භික්ෂුවකට හැඟීමක් අදහසක් ඇති වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතය වඩිනකොට ගමට පිණ්ඩපාතය වඩිනකොට මාවම පෙරටුවේ තබාගෙන මාවම මූලික කරගෙන වඩිත්වා අන්‍ය භික්ෂුවක් පෙරටුවේහි තබාගෙන ඉදිරියේහි තබාගෙන නොවඩිත්වා මමම ප්‍රධානියා මමම ලොක්ක හැටියට අනිත් අය සලකත්වා කියන අදහසක් ඇති. එහෙත් අන්‍ය භික්ෂූන් මාව මූලිකත්වයේ නොතබා මාව පෙරටුවට නොගෙන වෙනත් වෙනත් වැඩි සිටි සුදුසු භික්ෂූන් ඉදිරියේ තබාගෙන ගමට පිණ්ඩපාතයේ පිණිස වඩින්න පුළුවන්. ඒක සිදු වෙන්න පුළුවන් ධර්මතාවයක්. එහෙම වුණොත් මොකද වෙන්නේ? දැන් අර කැමැත්ත ඇති කෙනාට අන්න භික්ෂූන් මාව දෙවනි කරලා පස්සට දාලා අනි භික්ෂුවක් මූලික කරගෙන ඉදිරියේ තබාගෙන පිණ්ඩපාතයට වඩිනවා. මට ඒ දැන් නොලැබුණා කියලා අකමැත්ත, කෝපය, අසතුට උපදිනවා. මහණනි, මෙන්න මේ කෝපය අසතුට දෙකම අංගණයක්. දැන් බලන්න, අපි සාමාන්‍ය ගත කරන ජීවිතයේදී අපි අපේක්ෂාමේ අපි කැමති වෙනවා මමම ප්‍රධාන කොට සලකනවා නම් අනිත් අය හොඳයි. අන්න ඊට වඩා මාව ඉදිරියෙන් තියාගෙන මාව මූලිකයක් කරගෙන මාවම අනුශාසකයක් කරගෙන මමම ප්‍රධානියා වෙලා වැඩ වෙන්න ඕන. අනිත් අය මාව හැර වෙන කෙනෙක් ඉදිරියට නොගත යුතුයි. මාවම ඉදිරියේ තබාගෙන මූලිකත්වයේ තබාගෙන අනුශාසකත්වයේ තබාගෙන කටයුතු කරන්න ඕන. එහෙම කැමැත්තක් උපදින්න පුළුවන්නේ. දැන් ගෙදරක වුණත් වෙන්න පුළුවන්. ස්වාමියා හිතන්න පුළුවන් මේ ගෙදර ලොක්කා මම තමයි. මට වඩා කෙනෙක් නෑ මේ ගෙදර. මගේ අන තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ගෙදර අය සමහර වෙලාවට ඒ මතයට එකඟ නොවෙන්න පුළුවන්. දැන් ඒ මතයේ අදහස යුතු නොවුණු තැන මොකක්ද උනේ? ඔන්න අංගන හටගත්තා. අකමැත්ත, කෝපය, අසතුට හටගත්තා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඒක පාලනය වෙන්නත් ක්‍රමයක් නැති වුණොත් අපි ධර්ම ගෙවල් වල තියෙන ස්වභාවය, සමිති සමාගම් වල තියෙන ස්වභාවය, පොදු ස්ථාන වල තියෙන ස්වභාවය අපි දන්නවා. මේ අදහස ඉතුරු වෙනකොට ඒ තුල ඇති වෙන අංගණයන් නිසා, කෙලෙස් නිසා මොනතරම් කාය වාග් අර අකුසල මූලය ඇති වෙච්ච මූලයේ සිඳගන්නත් ක්‍රමයක් නැති වුණොත් ඒක කාය කර්මයට වාග් කර්මයට එනකොට මොනතරම් බරපතලද කියන එක අපිට පැහැදිලි. එහෙනම් දැන් අපි මේ ඇති වෙන අංගන හඳුනගෙන අංගන නැති කරන ක්‍රමයක් හොයාගන්න ඕන. අපි ඉදිරියට ඒ ගැන කතා කරනවා. නැවතත් උන්වහන්සේ දේශනා කරනවා, ධානං කෝපනේතං ආවුසෝ විජ්ජති යං දීතච්ඡස්ස විකුණෝ ඒවං මිච්ඡා උප්පද්දේය අහෝවත අහමේව ලබේයං බ
බත්තංගේ අග්ඝාසනං අංගෝදසං අංගපින්ඩං නඤ්ඤා භික්ඛු ලබේය බත්තංගේ අග්ඝාසනං අග්ගෝදකං අග්ගපින්ඩං තීතානං කෝපනේතං ආවුස්සෝ විජ්ජතියං අඤ්ඤා භික්ඛු ලබේය බත්තංගේ අග්ඝාසනං අග්ගෝදකං අග්ගපින්ඩං නසෝමික්ඛු ලබේය බත්තංගේ අග්ඝාසනං අග්ගෝදකං අග්ගපින්ඩං අඤ්ඤා භික්ඛු ලබති බත්තංගේ අග්ඝාසනං අග්ගෝදකං අග්ගපින්ඩං නාහං ලබාමි බත්තංගේ අග්ඝාසනං අග්ගෝදකං අග්ගපින්ඩං ති ඉතිසෝ කුපිතෝ හෝති අප්පතිතෝ යෝ චේවකෝ ආවුසෝ කුතෝ යෝ ච අප්පච්චයෝ උභයමේතං අංගනං
මේ දේ උන්වහන්සේ දේශනා කරනවා එකක් විශේෂයෙන් භික්ෂු ජීවිතයට අදාළ වුණත් ඒක අපිටද නොගැලපෙනවා නෙවෙයි. මෙහිදී සඳහන් කරනවා යම් භික්ෂුවකට මෙහෙම අදහසක් පහළ වෙන්න පුළුවන්. යම් දානයකට පින්කමකට වැඩම කළාම මටම මූලාසනේ ලැබෙන්න ඕන. මටම පළමු කොට තෙන් පිළිගන්නවන්න ඕන. මට පළමු කොටම දම් බෙදන්න ඕන. මූලාසනේ මම ඉන්නේ. මට සියල්ල මූලිකව ලැබෙන්න ඕන. අන්භික්ෂුවකට එසේ නොලැබේවා. මටම ලැබේවා. අග්‍රාසනය, උතුම් ආසනය, අග්‍රෝධකය පළමු තැන් බඳුන, අග්‍රපින්ඩය පළමු දම් බෙදීම මටම ලැබේවා. අන්භික්ෂුවකට නොලැබේවා. කැමැත්ත උපදිනවා. මෙහෙම කැමැත්ත උපදින්න පුළුවන්. හැබැයි එහෙත් ඒ කැමැත්ත ඒ ආකාරයෙන් ඉටු නොවි අනි භික්ෂුවක් මූලාසනයට පත් වෙන්න පුළුවන්. පළමුකොට වෙනත් භික්ෂුවකට තැන් දානය පිළිගන්වන්න පුළුවන්. එහෙම වුණාම මගේ බලාපොරොත්තු ඉටුුනේ නෑ කියලා ඒ භික්ෂුවට කෝපය අසතුට උපදින්න පුළුවන්. අපේ ජීවිතවලට ගලපලා සසඳලා ගත්තහම අපි තියම් තැනකට ගියහම සමහර කෙනෙකුගේ හිතේ කැමැත්තක්, ඉච්ඡාවක්, ඡන්දයක් උපදින්න පුළුවන්. මෙතනදි මම ප්‍රමුඛයා වෙන්නට ඕන, මූලිකයා වෙන්න ඕන. මම තමයි සුදුස්සා. සියලු දෙයට සුදුසුකම් තියෙන්නේ මට. ඒ නිසා මෙතන ප්‍රධානත්වයේ මට ලැබෙන්න ඕන. මම තමයි අනුශාසකයා වෙන්න ඕන. මට තමයි මූලාසනේ ලැබෙන්න ඕන. මට තමයි පළමු කොට පිළිවෙල යුතු දේ පුදන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ඒ බඳු අදහස් පහළ වෙන්න පුළුවන් සාමාන්‍ය ලෝකයේදී. ඒත් ඒ බඳු කැමැත්තක් ඇති වුණොත් ඒක යුතු නොවෙන්න ඒ බලාපොරොත්තු තැන වෙන කෙනෙකුට ලැබෙන්න පුළුවන්. එහෙම ලැබුණු තැන අර කැමැත්තේ ඉතු නොවුණු හේතුවෙන් ඒ පුද්ගලයා තුළ කෝපය, අකමැත්ත, අසතුට හටගන්න පුළුවන්. මේ කෝපයත් අසතුටත් දෙකම අංගලයක් කෙලවරක්. කෙලවර කියලා කියන්නේ දැන් ඇතුළත ආධ්‍යාත්මික අකුසල ධර්මයන්ගේ කෙලවර.
මෙතනින් පාලනයක් නැති වුණොත් මෙහා පැත්තට එනවා කාය කර්මයට වාක් කර්මයට එනවා අකුසලයට එනවා දැන් අකුසලයට එන්න නොදී තව තවත් කිලුට වෙන්න නොදී පාලනය වෙන නම් මෙන්න මේ කෙලවරට ඇවිල්ලා හරි මෙතනින් පහළට නොවැටෙන්න ක්‍රමයක් අපිට ඕන කරනවා. අපි ඒ ටික නොඑක් නොඑක් වාරවල කියලා දීලා තියෙනවා. අපි නැවතත් මේ ටික සියල්ලම කියාගෙන ගිහිල්ලා අවසන් කරන්න කලින් ඒ ටික පැහැදිලි කරගන්න බලමු. නැවතත් උන්වහන්සේ දේශනා කරනවා ඛානං කෝපනේතං ආවුසෝ විජ්ජති යා ඉදේ කච්චස්ස භික්ඛුනෝ ඒවං විච්ඡා උප්පන්දේය අහෝ වතහමීව බත්තංගේ බුද්ධාවි අනුමෝදේයං අඤ්ඤෝ භික්ඛූ බත්තග්ගේ බුද්ධාවි අනුමෝදේයාති ථානං කෝපනීතං ආවුසෝ විජ්ජති යං අඤ්ඤෝ භික්ඛූ බත්තග්ගේ බුද්ධාවි අනුමෝදේයන සෝ භික්ඛු බත්තංගේ බුද්ධාවි අනුමෝදේය අඤ්ඤෝ මෝදාමිති තිසෝ කුපිතෝ හෝති අප්පතිතෝ යෝ චේව කෝවුසෝ කෝපෝ යෝ ච පච්චයෝ භයමේතං අංගනං යමෙකු තුල අදහසක් පහළ වෙන්න පුළුවන් දන් වළඳලා අවසානයේ බුද්ධානුමෝදනාව අනුගෙවිනි වන මා විසින්ම කළ යුතුයි අන් වික්ෂුවක් නොකරත්වා මටම එය ලැබෙත්වා යනු ශාසනාව කිරීමේ ඉද මට ලැබෙන්න ඕන අන් වික්ෂුවක් කෙසේ නොකරත්වා ඒත් එය දම් පිළේදී ඒ වික්ෂුවට ඒ අනුශාසනාව නොලැබී අන්‍ය වික්ෂුවකට ඒ අනුශාසනාව ලැබෙන්න පුළුවන් කන වෙන්න පුළුවන් ඒ කැමැත්ත ඇති වෙච්ච වික්ෂුවට ඒකාන්තයෙන් ඒ කැමැත්තට නොවීමේ හේතුවෙන් අංගනයෝ හටගන්නවා කෝපය අසතුට හටගන්නවා කෝපය අසතුට හටගත් තැන ඔහුගේ කාය කර්මීය වාක් කර්මයක් අකුසල සහගත වෙන්න පුළුවන් එතන පාලනය වෙන්න ඕන කරන ඉඩ ධර්මතාවය හඳුනාගෙන නොතිබෙන මේ විදිහෙන් සරියුත් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේ තුල ඇති වෙන මේ අදහස් මූලික කරගෙන කරන දේශනාව අපි හැමෝටම වැදගත් වෙන අනුශාසනාවක් දේශනාවක් ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා තවත් තැනක් භික්ෂූන් වහන්සේ ළමකට යම් අදහසක් ඇති වෙන්න පුළුවන් ආරාමගත භික්ෂූන්ට අනුශාසනා කරන්න ඕන මමමයි වෙන භික්ෂුවක් ආරාමගත භික්ෂූන්ට අවවාද අනුශාසනා නොකරෙත්තුන්ට ඒත් ඒ බලාපොරොත්තු ඉටු නොවී වෙනත් භික්ෂූන් වහන්සේ නමක් ඒ අවවාද අනුශාසනාව කරන්න පුළුවන් එතනදී එවගේම භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන්ට මා විසින් අවවාද අනුශාසනා කළ යුතුයි. අනි භික්ෂුවක් කෙසේ අවවාද අනුශාසනා නොකරත්වා කියන අදහසක් හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒත් එය ඉටු නොවී වෙනත් භික්ෂුවක් භික්ෂූන්ට භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන්ට අවවාද අනුශාසනා කරනවා කියන කාරණාව ලෝක තුල සිදු වෙන්න පුළුවන්. එතකොට එබඳු තැනකදීත් ඒ කැමැත්ත හේතු කොටගෙන මූලික වෙලා මේ අංගන කෙලවර කෝපය හා අසතුට ඇති වෙනවා. ඒ වගේම තවත් භික්ෂුවකට අදහසක් ඇති වෙන්න පුළුවන්, මටම අනිත් භික්ෂූන් අන් අය ගරු කරන්න ඕන, පූජා කරන්නට ඕන, අනිත් භික්ෂුවකට සත්කාර නොකරේවා, ගරු නොකරේවා, පූජා නොකරේවා කියන ප්‍රාර්ථනාවක් ඇති කරගත්තු, ඒ අදහස ඇති කරගත්ත කෙනා ඉදිරියේ අනිත් භික්ෂුවකට කවුරු හරි ඇවිල්ලා ගරු කරනවා නම්, සත්කාර කරනවා නම්, පූජා කරනවා නම්, උපහාර දක්වනවා නම්, අන්න මට ලැබෙන පිළිච්චක නැති වුණා කියලා කෝපය අසතුට උපදින්න පුළුවන්. මේ දාංගනය කැමැත්ත ඇති කරගෙන තිබුණු මෙබඳු කෙලවරකින් අවසන් වෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන්, භික්ෂූන් පමණක් නොවේයි භික්ෂුණීන් උපාසක උපාසිකාවන් මේ හැම දෙනාම මටම ගරු සත්කාර කළ යුතුයි, මටම පූජා කළ යුතුයි, මටම වන්දනමාන කළ යුතුයි. අනිත් භික්ෂුවෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ගරු නොකරීත්වා මටම ගරු කරීත්වා පූජා කරීත්වා එහෙම අදහසක් ඇති වෙන්න පුළුවන්. එහෙත් ඒ අදහස ඉටු නොවේ භික්ෂුණීන් උපාසක උපාසිකාවන් අන්‍ය භික්ෂුවකට පූජා කරන්න පුළුවන්, දරු කරන්න පුළුවන්, සත්කාර කරන්න පුළුවන්, පුද පූජා දක්වන්න පුළුවන්. අන්න ඒ බඳු තැනදි තේටු නොවෙච්ච තැන අර කෝපය හා අසතුට කියන අංගණය ඇති වෙන්න පුළුවන්, කෙලවර හට ගන්නවා. ඊළඟට තවත් භික්ෂුවකට මෙබඳු අදහසක් ඇති වෙන්න පුළුවන්, මටම උතුම් වූ උසස් වූ ප්‍රණීත වූ සිවුමෙලි වූ සිනිඳු වූ චීවර මටම ලැබේවා, අන්‍ය භික්ෂූන්ට බඳු වස්ත්‍ර චීවර නොලැබේවා, ඒ වගේම පින්නපාත සේනාසන ගිලානස්සත්ති සිව්පසේ මටම හොඳට ලැබෙන්න ඕන, අනි භික්ෂුන්ට නොලැබෙන්න ඕන කියන අදහසකදී. ඒත් ඒ අදහස ඉටු නොවී තමන්ට ඒ ප්‍රණීත වූ සිව්පසය උතුම් ලෙස නොලැබී අනි භික්ෂුවකට ලැබෙන්න පුළුවන්, ගුණවන්තයෙකුට ලැබෙන්න පුළුවන්. ලැබෙනකොට අර කැමැත්ත උපදවාගත්ත කෙනාට කෝපයක් උපදිනවා, මට ලැබුණේ නෑ අර භික්ෂුවට ලැබුණා කියලා. මේ බඳු ආකාරයේ අංගන ඇති වෙන්න පුළුවන්. මේවත් අපේ ජීවිතවලට සම්බන්ධ කරලා අපි ටිකක් කල්පනා කරලා බලුවොත් අපි නිරන්තරවම අපේ ජීවිතවල යෙදෙන අදහසක් තමයි මේ සම්පත් අපටම විතරක් තියෙනවා නම් හොඳයි. හොඳට ලස්සනට ගියක් දොරක් අපට විතරක් තියෙනවා නම් අන් අයට ඒ වගේ දේවල් නැත්තම් අපේ කැමැත්තක් තියෙනවා. අන් අයට වඩා අපේ ගෙවල් ලස්සනයි හොඳයි වටිනවා කියලා කියාගන්න. අන් අයට වඩා හොඳ පහසුකම් ඇති වාහනයක් අපිට තියෙනවා, අන් අයට ඒ වගේ පහසුකම් නැති වාහනයක් නැහැ. එහෙම කැමැත්තක් උපදිනවා නම් නැත්නම් එහෙම නොලැබෙනවා නම් හොඳයි අපිටම මේ පහසුකම් ටික තියෙනවා නම් හොඳයි කියන කැමැත්ත තියෙනවා. එදුම පළඳම වුණත් හිතෙනවා අන්නයට වඩා මටම ලස්සන ඒවා අපිටම ලස්සන ඒවා තියෙනවා නම් හොඳයි අන්නයට නොලැබෙනවා. තමන්ට වගේම ලස්සන වටිනා දෙයක් ඒහා සමාන යමක් අන්නය පාවිච්චි කරනවා දැක්කොත් සමහර වෙලාවට කුච්චර කෝපයක් නැත් උපදිනවාද? තමන් බොහොම වටිනා දෙයක් පාවිච්චි කරනකොට ඒක නොවටිනා කෙනෙක් කියලා සමාජය තුළ සම්මත පහත්තේ සම්මත කෙනෙක් පරිගණනයතොත් තමාලින දෙයට සමාන දෙයක් ඇඳොත් පැළඳොත් පරිහරණය කළොත් ඇති වෙන මානසික ස්වභාවය පිළිබඳව අපිට පැහැදිලි. මෙන්න මේ බව තමයි මෙහිදී කරු මහරහතන් වහන්සේ මේ භික්ෂු ජීවිත පිට අලෙලලා ගලපලා මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ විදිහෙන් නොයෙක් නොයෙක් දේ පිළිබඳව ලැබීම් ලාභ මටම සිද්ධ වෙනවා නම් හොඳයි, අන් අයට සිද්ධ නොවේවා නොලැබේවා. මෙසේ ප්‍රාර්ථනා ඇති කල්හි අන්න කෙනෙකුට ලැබී තමන්ට නොලැබෙන ඵල මේ බඳු අවසානයක ස්වභාවය තමන්ගේ චිත්ත සන්තාන තුළ ඇති වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඇතිවෙන පාපතු ලාමතු අකුසල සහගත ධර්මයන්ටයි අංගන කියලා කියන්නේ. දැන් අපි පංචි විවේකයක් අරගෙන මේ සමස්තය එකතු කරලා මේ අංගන අපි දුරු කරගන්නේ කොහොමද, අංගන වලින් මිදෙන්නේ කොහොමද කියලා ඒ සඳහා බුදුසසුන තුල අපට යොදා තියෙන පිළිවෙත කුමක්ද කියලා සොයා විමසා බලමු. දැන් ඒ සඳහා පුංචි ඉඩක් විවේකයක් ලැබෙනවා. ඉන් අනතුරුව ඒ දේශනාවන් එක්ක ගලපමින් ඉදිරිය පිළිබඳව සාකච්ඡා කරනවා.